ගරු අනුරකුමාර් දිසානායක මැතිතුමා, ඔබතුමාට විනාඩි 23ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනින මන්ත්‍රීතුමනි, මේ හැමදාම මේ වැඩේ වෙනවා. ඒකනම් අපි මේ පාර්ලිමේන්තුවේ බාධා කරලානේ. මේ දවස් 3කටම අපිට මේ 25 ලැබෙන්නේ. ඒ නිසා ඒක කිසිසේත් මඩු කරන්න එපා. උදේ පිස්සු නටනයිගෙන් ඒ වඩු කරගන්න. එතර අපි කියන්නේ. මේ සභාවේ මොකක්ද? දවස් 3ට විනාඩි 25යි. හරි. ඒ නිසා ඒ බාධා කරපු අය කාලේ කාපු අයගෙන් ඒව ලබා ගන්න. ඔව්. ඔබතුමාගේ නෙවෙයි. ඔව්. කාටත් මං කියන්නේ. රයිට්. මම විශේෂයෙන්ම මේ විවාදයට සම්බන්ධ වෙන වෙලාවේදී අපි හිතනවා මේ විවාදයේ පිළිවෙත පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවකදී සාකච්ඡා පවත්වලා තිබෙනවා. මට මතක එක දිනකට ලංකාවේ මම හිතන දීර්ඝතම විවාදෙත් දන්නෙත් දවස් 9ක් එක දිගට මේ විවාදේ සාකච්ඡා කර බඳුන් කරා. නමුත් තවමත් ඒ පිළිබඳ අවසන් වෙලා නැහැ. නමුත් මෑතකදී අලුත් කරුණු කීපයක් මතුවලා තිබෙනවා.
එකක් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 25ම ලැබෙනවා.
එකක් තමයි ප්‍රධාන වශයෙන් ගත්තාම චැනල් 4 නාලිකාව විසින් ඉදිරිපත් කළ ද වාර්තා වැඩසටහන. ඊට පස්ව ගත්තාම රාජ්‍ය අමාත්‍යතුමා විසින් මා දැක්කා අපේ පිල්ලයන් රාජ්‍ය අමාත්‍යතුමා විසින් පොතක් මුද්‍රණය කරලා දෙමළ භාෂාවෙන් නිකුත් කරලා තිබෙනවා. ඒ පොතෙත් යම් කරුණු ප්‍රමාණයක් මේ පිළිබඳ සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මෙතෙක් සැඟවුණු යම් යම් කරුණු ගණනාවකුත් නැවත සාකච්ඡාවේ බඳු වෙමින් තිබෙනවා. ඒ නිසා මේ පාස්කු දින ප්‍රහාරය පිළිබඳ සාකච්ඡාව අලුත් වටයකින් අලුත් වෙලා තිබෙනවා. දැන් ගරු මන්ත්‍රීතුමනි, මා හැමදාම පෙනී හිටියා මේක හීනින් බය වෙලා නැගිටලා කරන අද බොහෝ අයට මතක් වුණාට එහෙම එකක් නෙවෙයි. මේ අවුරුදු පහ පුරාවටම මේ තිබෙන සැකමුසුතැන්, මෙම ප්‍රහාරයේ තිබෙන දේශපාලනික ස්වරූපය මේ පාර්ලිමේන්තුවේ ඇති තරම් කතා කරලා තිබෙනවා. 2019 ප්‍රහාරයේ සිද්ධුම් වහාම ඉතා දින කීපයක් ඇතුළත මා ප්‍රකාශයක් කරා මේ ප්‍රහාරයේ වග උත්තරකරුවන් හොයාගන්න පුළුවන්, මේ ප්‍රහාර කරේ තියාගෙන යන්නේ කවුද කියලා බැලුවා. එනිසා හරි පැහැදිලි මේකට දේශපාලන මැදිහත්වීමක් තිබුණායි කියලා සාධාරණ සැකයක් තිබෙනවා. ඒ මොකද ගරු නියෝජ්‍යමත්තුමා කිව්වට මේක ඡන්ද ප්‍රතිඵලයට බලපෑවේ නැහැ කියලා. නමුත් අපි බැලුවොත් 2015 ඉඳන් රාජපක්ෂ කඳුරේ ප්‍රධාන දේශපාලන ව්‍යාපෘතිය බවට පත් වෙලා තිබුණේ මොකද්ද? ඒ දේශපාලන ව්‍යාපෘතිය තමයි මුස්ලිම් ආක්‍රමණයක් පිළිබඳව, මුස්ලිම් අන්තවාදයක් පිළිබඳව, සිංහල ජනයාට එරෙහි ජාතිය වඳ කිරීමේ පිළිබඳ චෝදනාවක් එල්ල වුණා. ඔබගේ දේශපාලන කඳුරේ කණ්ඩායම වඳ කොත්තු පිළිබඳව, වඳ ඇඳුම් පිළිබඳව, වඳ දොස්තරලා පිළිබඳව. ඒතර මෙහෙම මුස්ලිම් ජනයාට එරෙහිව, මුස්ලිම් සමාජයට එරෙහිව විශාල දේශපාලන කතිකාවතක් නිර්මාණය කරා. එහි උච්චස්ථානය තමයි පාස්කු ප්‍රහාරය. ඒ නිසා මා විශ්වාස කරන්නේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ දෙසැම්බර් 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා නම් ඡන්ද ප්‍රතිඵල ලියවෙන්නේ 22 වෙනිදා අප්‍රේල් මාසේ. නොවැම්බර් මාසේ 17 වෙනිදා සිදු වුණ දේ තමයි ඒ ඡන්ද ප්‍රතිඵලයේ ප්‍රකාශයට පත් කිරීම විතරයි. මොකද අප්‍රේල් මාසේ 22 වෙනිදා වෙනකොට මේ ප්‍රහාරයේ විසින් අපේ රටේ එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ලියවිලා ඉවරයි. ඒ නිසා මේක දේශපාලන සම්බන්ධ නොවන, දේශපාලනයත් එක්ක ඡන්ද ප්‍රතිඵලට බලපෑමක් නොවන සාධකයක් ලෙස සලකන්න බෑ. ඒ ක්‍රියාවලිය යම් ප්‍රමාණයකට දේශපාලන සැකමුසුතැන් තිබෙනවා. ඊළඟරු මන්ත්‍රීතුමනි, මේ ප්‍රහාරය පිළිබඳව ප්‍රධාන පාර්ශ්වකරුවන් දෙකක් ඉන්නවා. මම ඊට පෙරත් හඳුන්වා දීලා තිබෙනවා. එක, ජනතාව විසින් තෝරාපත් කරන ලද නායකයන්ට, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ඒ වෙලාව හිටපු පොලිස් අමාත්‍යවරයා, ඒ වගේම ඊට අනුගතව කටයුතු කරන රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය මේ ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා අසමත් වීම, ඒක ප්‍රධාන ප්‍රශ්නයක්. ඒක අත්තරින්න බෑ. ඒ වෙලාවේ ජනාධිපතිවරයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කරනවා, අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයා කටයුතු කරනවා, පොලිසිය භාරය ඇමතිවරයාට වර්තමාන සමග ජනබලවේගයේ මහලේකම් මද්දුම් බණ්ඩාර කටයුතු කරනවා. එතකොට මේ ප්‍රහාර වළක්වා ගැනීම සඳහා අවශ්‍ය වෙන දේශපාලන නායකත්වය සැපයීතු තිබුණා. ඒ වගේම විශාල සාධක ප්‍රමාණයක් ඉලිදරව් වී තිබියදී ඒ ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා ඊට අදාළ නිලධාරීන් කටයුතු නොකිරීම පිළිබඳවත් වාර්තා පළ වෙලා තිබෙනවා. ඒ නිසා මේ ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ පාර්ශ්වය මෙහි ප්‍රධාන චෝදිතයන් බවට පත් වෙනවා. ඊළඟ ප්‍රහාරකයා මේ 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 අනිත් පාර්ශවය. එතකොට ඒක ඕනෑම සිදුවීමකදී, ඕනෑම බෝම්බ පිපිරවීමකදී ප්‍රහාරකයන් ඉන්නවා වළක්වා ගැනීමට අසමත් වෙන අය ඉන්නවා. එහෙම නැත්නම් ප්‍රහාරකයන් ඉන්නවා වළක්වා ගැනීමට සමත් වූ අය ඉන්නවා. ඕනෑම සිදුවීමක් එහෙමයි. ප්‍රහාරකයන් ඉන්නවා ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ අය ඉන්නවා. හැබැයි මෙතන තිබෙන විශේෂ මොකද මන්ත්‍රීතුමනි? මෙතන තිබෙන විශේෂය තමයි ප්‍රහාරකයන් සහ ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූවන් ඒකාබද්ධව මේ මෙහෙයුම කරාද කියන එක තමයි සාධාරණ සැකේ. ඒක බරපතලයි. බරපතල නැද්ද? ප්‍රහාරයක් සිද්ධ වෙන්න පුළුවන් ප්‍රහාරකයන් වරදකරුවා වළක්වා ගන්න බැරි අය වරදකරුවා. හැබැයි ප්‍රහාරයන් සහ ඒ වළක්වා ගැනීමට අදාළ නිලධාරීන් ඒකාබද්ධව මේ මෙහෙයුම කරොත් එහෙමනම් ඒක බරපතල තත්ත්වයක් නෙවෙයි. කවදද එහෙනම් මේ රට ස්ථාවර භාවි රාජ්‍ය බවට පත් වෙන්නේ? ඕනෑම වෙලාවක ඒ අනතුර තිබෙනවා. ජනතාව විසින් ආණ්ඩු තෝරගන්නවා, ජනතාව විසින් පාලනයෙන් ගොඩනගනවා. හැබැයි අනතුරක් තිබෙනවා නම් එම පාලනය තුළ ඉන්න කණ්ඩායම් හා පිටස්තර ප්‍රහාරකයන් ඒකාබද්ධව රට අරාජික කරන්න, දේශපාලන උමනාව වෙනුවෙන් ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් නම් හෙටත් අපේ රට අනාරක්ෂිතයි, දිනපතා අපේ රට අනාරක්ෂිතයි. එනිසා අනිත් හැම ප්‍රහාරකට වඩා මේක තියෙන බිහිසුණුම සයිතාමත් බරපතලම කරුණ තමයි ප්‍රහාරකයන් සහ ප්‍රහාරය වළක්වා ගැනීමට අදාළ කණ්ඩායම් අතර පොදු අවබෝධයකින් මේක සිද්ධ වුණාද කියන කරුණ. මම හිතන්නේ ඒක කාලය විසින් හරි ඒක දේශපාලන විසින් හරි යටපත් වූ කරුණක් නෙවෙයි. ඒක එසේ සිද්ධ වුණා නම් මේ රට දිනපතා අනතුරුදායක තත්ත්වයක තිබෙන රටක්. ඒ නිසා සාධාරණ සැකයක් තිබෙනවා. මම ඊට කලින් කියලා තිබෙනවා, මම ගොඩක් පැහැදිලි කරන්න යන්නේ නේ, වවනතිව්වල පළමු පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කරාට පසුව සහරන්ගේ කණ්ඩායම ඇයි පරීක්ෂණ වෙන දිශාවකට යොමු කරේ? ඒකට යම් රාජ්‍යාන්තරණ මැදිහත් වීමක් තිබුණාද? ඒ කියන්නේ ප්‍රහාරය සිදුවීමට පෙර ප්‍රහාරකයන් අත්අඩංගුවට ගැනීම සඳහා තිබුණු අවස්ථාව මග අරවා ගැනීම සඳහා රාජ්‍යාන්තරී කටයුතු කරාද? සාධාරණ සැකය. නැවත තාජ් හෝටලේ බෝම්බ පුපුරා ගැනීමට සිදුවූ ජමීල් කියන පුද්ගලයා ඔහුට බෝම්බ පුපුරා ගැනීමට නොහැකි වූවට පසුව නැවත ඔහු දෙහිවල ප්‍රදේශයේ බෝම්බ පුපුරාගෙන යාමට මිය යාමට පෙර ඔහුගේ නිවසට බුද්ධියංශ නිලධාරීන් ගියාද? කියන්නේ මොකක්ද එතකොට? ඒත් මේ අතර සබඳතාවයක් තිබෙනවා. ප්‍රධාන ලෙස ගත්තොත් මාතලෙන් අත්අඩංගුවටගත් පොඩි සහරාන ඔහුට මෙම ISIS සංවිධානයට මෙම ප්‍රහාරයේ වගකීම බාරගන්න කියලා බුද්ධියංශයේ යම් නිලධාරිය බලපෑම් කරාද? එහෙමනම් ප්‍රහාරකයන් සහ වළක්වා ගැති කණ්ඩායම් අතර සබඳතාවයක් තිබුණාද? ඊළඟ සාරා ජස්මින් නැමැති කාන්තාව ඇයි මිය ගියාද? සැකයක් තිබෙනවා. අවස්ථා ගණනාවකදී ඇගේ රස පරීක්ෂක වාර්තා හරහා තමයි ඇයි මිය ගිය බව ආරම්භය තහවුරු වෙන්නේ නේ. සමහර සාක්ෂි තිබෙන අය ජීවත් වුණු බව කලින් දැකලා තිබෙනව අපහාරින් පසුවත්. එහෙනම් ඇය කුමන්ත්‍රණකාරී ලෙස රාජ්‍ය යාන්ත්‍රණයකින් අතුරුදහන් කරනු ලැබුවාද? ඒ වගේම මා මුළුමනින්ම පිළිනොගත්තත් මීට පෙර එම ප්‍රහාරකයන් සහ රාජ්‍ය බුද්ධාංශ නිලධාරීන් අතර හමුවීම් තිබුණාද? සාකච්ඡා තිබුණාද? ඉතින් මේක निराකරණය වෙන්න ඕනේ නැද්ද? මේ හුදු 265කට අධික ප්‍රමාණයක මිය යාම් පිළිබඳ ප්‍රශ්නයක්ම නෙවෙයි. මේ හුදු ආබාධිතයන් පිළිබඳ ප්‍රශ්නයක්ම නෙවෙයි. මේ හුදු දේවස්ථාන බිඳවැට්ටීම් පිළිබඳ ප්‍රශ්නයක්ම නෙවෙයි. මේ හුදු ජනතාව අතර වෛරය කෝපය වර්ධනය වීමේ ප්‍රශ්නයක්ම නෙවෙයි. ඊට වඩා රාජ්‍ය පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්. යම් ත්‍රස්ත ක්‍රියාවක් කරන කණ්ඩායම් හා රජයේ නිලධාරීන් අතර සාමික මෙහෙයුමකින් රටකට ප්‍රහාරයක් සිද්ධ වෙනවා නම් අදත් හෙටත් හැමදාමත් මේ රට අනාරක්ෂිතයි. එනිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් කළ යුතුයි. නෑ ප්‍රහාරකයන් වෙනම කණ්ඩායමක්, ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා හිටපු කණ්ඩායම වෙනම කණ්ඩායම. ප්‍රශ්නයක් නෑ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රහාරකයන් සහ ප්‍රහාරය වළක්වා ගත යුතු කණ්ඩායම් ඒකාබද්ධව මෙහෙයුවා නම් ඒක රාජ්‍යයට දිනපතා ඇති වෙන තර්ජනයක්. ඒ නිසා මෙන්න මේ ගැටලුව මේ පරීක්ෂණයේ නිවැරදි විය යුතුයි. හැබැයි මේ ආණ්ඩුවට නිවැරදි කළ හැකිද? නෑ, මේ ආණ්ඩුව ජනවරමක් නොමැති ආණ්ඩුවක්ද? මේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ වගන්ත වලින් පත් වුණා හැරුණකොට පාර්ලිමේන්තුවට තේරී පැත්වීම සඳහා ජනවරමක් නොමැති ජනාධිපතිවරයා. මේ ජනවරම නියෝජනය කරපු ගෝඨාභය රාජපක්ෂ ජනතාව විසින් පළව හැර තිබෙනවා. මේ ජනවරම නියෝජනය කරපු අගමැති මහින්ද රාජපක්ෂ ජනතාව විසින් පළව හැර තිබෙනවා. එනිසා මේක පාර්ලිමේන්තු ඔලුගඩියෙන් මේ ආණ්ඩුව ස්ථාපිත වෙලා තිබුණාට මේ ආණ්ඩුව ජනවරමක් අද නියෝජනය කරන්නේ නැහැ. එහෙමනම් මේ ආණ්ඩුවේ පැවැත්ම තිබෙන්නේ කොහොමද? මේ ආණ්ඩුවේ පැවැත්ම තිබෙන්නේ දේශපාලන අධිකාරිය මාර කලින් කියපු ආරක්ෂක යාන්ත්‍රණයේ තියෙන පොදු අවබෝධය. එනිසා මේ දේශපාලන අධිකාරියට අර මා කලින් කියන ලද සැලසුමට ආරක්ෂක අංශයේ කට්ටිය සම්බන්ධ වී තිබෙනවා නම් මේ දේශපාලන අධිකාරියට ඔවුන්ට එරෙහිව ක්‍රියා කරන්න බෑ. ඇයි? දේශපාලන අධිකාරියේ පැවැත්ම තිබෙන්නේ ඔවුන්ගේ අතේ. ඒ නිලධාරී යාන්ත්‍රණය අතේ තමයි පැවැත්ම තිබෙන්නේ. ජනතාවගේ වරමකින් නෙවෙයි පැවැත්ම තිබෙන්නේ. නිරන්තරයෙන් බුද්ධ්‍යංශ තොරතුරු එක්රස් කර ගැනීම, නිරන්තරයෙන් පොලිසිය ප්‍රහාරය, නිරන්තරයෙන් සිදුවෙන ජනතාව බියගැන්වීම මත තමයි මේ පාලනය තිබෙන්නේ. ඒ සඳහා යාන්ත්‍රණය අවශ්‍යයි. එනිසා මේ දේශපාලන අධිකාරියට අර යාන්ත්‍රණයට විරුද්ධව පරීක්ෂණ කරන්න බෑ. කරන්න පුළුවන්ද? බෑනේ. ඇයි? තමන්ගේ බලය පවතින්නේ එම යාන්ත්‍රණය මත. ඒ වගේම එම යාන්ත්‍රණය පැවැත්ම රඳා පවතින්නේ මේ දේශපාලන අධිකාරිය මත. එනිසා අපරාධකරුවන් හා එකට ප්‍රහාර වළක්වා ගැනීමට අසමත් වූවන් හා ප්‍රහාර ඒකාබද්ධ මෙහෙයුවයි කියන සැක හිතන කණ්ඩායම් එකට වැඩ කරන අන්‍යෝන්‍ය ලෙස තමන්ගේ බලය ආරක්ෂා කරගෙන තිබෙනවා. දේශපාල රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදය මත තමයි එම බුද්ධ්‍යංශ නිලධාරියා මේ තනතුරු හොබවන්නේ. එම බුද්ධ්‍යංශ නිලධාරියාගේ කාර්යභාරය මත තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවෙන්නේ. එනිසා මොකද වෙලා තියෙන්නේ? එකිනෙකාව එකිනෙකාගේ පැවැත්ම වෙනුවෙන් එකිනෙකා පිට කහ ගන්නවා. එනිසා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්න මේ දේශපාලන අධිකාරියට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එනිසා අපි ඉල්ලීමෙන් පළක් නැහැ. ලැබෙන්නේ නැත්තේ ඇයි? ඔවුන් මතනම් එම දැන්ට සැකේට භාජන වී තිබෙන කණ්ඩායම් මතනම් තමන්ගේ දේශපාලන බලය රඳා පවතින්නේ. කොහොමද පරීක්ෂණයක් කරන්නේ? එනිසා කිසිසේත්ම මේ ආණ්ඩුවේ යහපත් පරීක්ෂණයක් මේ පිළිබඳ සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපි ඉතා වගකීමෙන් කියනවා මෙන්න මේ ගැටලුව නිරාකරණය කරන්න ඕන. මොකද ගැටලුව ප්‍රහාරකයන් සහ ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ඉන්න කණ්ඩායම් ඒකාබද්ධව කරලද මේ උඹක ප්‍රතිඵලයක්ද? එහෙම වුණොත් ඔබලගේ අමාත්‍ය ධූර, අග්‍ර අමාත්‍ය ධූර, ආණ්ඩු න කිසිවක් වැඩක් නෑ රටට. ත්‍රස්තයන් එක්ක ඒකාබද්ධව මේ උඹක් දියත් කරන්න පුළුවන් නම් ඒ වැළැක්වීම ඉන්න කණ්ඩායම්වල. එනිසා මම හිතනවා මේ ගැටලුව නිරාකරණය කර ගැනීම තමයි අපි හමුවේ මේ වෙලාවේ තියෙන අතිශය වැදගත් කරුණු. හැබැයි ඒක කරන්නේ නැහැ ඔබුල්ලෝ. ඒක කරන්න පුළුවන්කම තිබෙන්නේ ජනතාවගේ ජනවරම සහිත පාලනයකට විතරයි. හමුදාව බුද්ධ්‍යංශයන් මත පමණක් තමන්ගේ පාලනයේ ජීවේ තියෙන නායකයෙකුට මේක කරන්න බෑ. එනිසා තමයි අපි අපේක්ෂා කරන්නේ නව පාලනයකින් මේ පිළිබඳ පරීක්ෂණය සිදුකට මේ ගැටලුව නිරාකරණය යුතුයි. හැබැයි අපි මෙහෙම ආවොත් අපි පූර්ව ලෙස වරදකරුවේ අපි පූර්ව ලෙස ඔහු තමයි මහමලකරුව, ඔහු සැලසුම්කරුවයි කියලා ඔහුගේ මහමුළු කරුකමත් ඔහුගේ සැලසුම් භාවයත් තහවුරු කිරීම සඳහා පරීක්ෂණ නොකළ යුතුයි. සාධක එකතු කරන්න පුළුවන්. මෙයා තමයි චූදිතය කියලා නම් කරලා චූදිත බව ඔප්පු කරන්න. ඊට වඩා විවෘතව මේ පරීක්ෂණය සිදු කළ යුතුයි. ඇයි? මෙය රාජ්‍යයේ පැවැත්ම පිළිබඳව දිනපතා පැන නගින තරජනයක් නිසා ඒක කළ යුතු තිබෙන. ඊළඟත්වත් ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ආණ්ඩුව කාදිනල් උන්නාන්සේ කේන්ද්‍ර කරගෙන එල්ල කරන චෝදනාවන් සාධාරණයි. අපි දන්නවා මේ ප්‍රහාරයට ලක්ුණේ තමන් විශ්වාස කරන ආගම, ඒ ආගමේ අනුව තිබෙන ආගමික වතාවත්වලට සහභාගි වීම හිටපු, මේ රටේ මේ කිසිදු ඛේදවාචකයකට ඍජු ලෙස සම්බන්ධ නොවුණු අහිංසක පුරවැසියන්. ඔවුන්ගේ එකම අපේක්ෂාව බවට පත් වී තිබුණේ තමන් අදහන ආගම අනුව තමන්ගේ ආගමික වතාවත්වලට සම්බන්ධ වීම. ඒ එමවැනි පුරවැසියන් මහා ත්‍රස්ත ක්‍රියාවකින් ඝාතනයට පත් වුණාට පසුව ඒකේ සමාජය විශාල කම්පනයක් ලක් කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා එකක්, ඔය මුහුදු බඩ ආශ්‍රිත ජනපජාවගේ අපේ රටේ පොඩි කලබලකාරී ගැටුම්කාරී මනෝභාවයෙන් කටයුතු කරන සංස්කෘතියක් තියෙනවා අපේ රටේ. එවැනි පිරිසක් හිටියා. එදා කාදිනල් උන්නාන්සේ මැදිහත් නොවෙන්න අපේ රටේ මේට වඩා විශාල ලේවැගිරීමක් සිදුවීමේ අනතුරක් තිබුණා. උන්වහන්සේගේ ආගම අදහන ජනකණ්ඩායම්ට, උන්වහන්සේ කරේ විශ්වාසිතමන කතෝලික සභාව කරේ විශ්වාසිතමන ජනකණ්ඩායම්වලට උන්වහන්සේ කිව්වා කලබල වෙන්න එපා. මේක අපි දැක්ක මීගමි, හලාවත ආදි ප්‍රදේ, මිනුවන්ගොඩ, බිංගිරි ආදි ප්‍රදේශවල සැලසුම් සාගතව ගැටුම් ඇති කිරීමේ සැලසුම දියත් වෙමින් තිබුණා. හැබැයි එදා කාදිනල් උන්වහන්සේ නොහිටින්න මොකද සිදුවේ හැකිවන්නේ? එදා ඒ කම්පණයට පත් වුණු, එදා ඒ කෝපයට පත් වුණු එම ජනපජාව සංසුන් කරේ කාදිනල් උන්වහන්සේගේ මෙදියත් වීමෙන්. මම හිතනවා ඒ උන්වහන්සේ විසින් ඇති කරලද ඒ ඓතිහාසික කාර්යභාරය අපි කාටවත් අමතක කරන්න පුළුවන්ද? එදා මම හිතනවා පක්ෂ විපක්ෂ සෑම දේශපාලනික සහ පුරවැසියන්ගේම ගෞරවයට ආදරයට උන්වහන්සේගේ මැදිහත් වීම පිළිබඳව ප්‍රශංසා ලැබුණා. හැබැයි අද උන්වහන්සේට ගල්ගසා මරා දැමීම සඳහා විත්තියට හේතු කරනවා. කුමක් නිසාද? තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියත් එක්ක එකඟ නොවන ප්‍රකාශයන් සිද්ධ වෙනකොට, එකඟ නොවන ප්‍රකාශයන් සිද්ධ වෙනකොට මේ සිද්ධ වෙමින් තිබෙනවා. ඒ නිසා අපි තේරුම් ගත යුතු තිබෙනවා. මදක උන්වහන්සේ එක ප්‍රකාශයක් කරා, අපි රැවටීමකට භාජනය වුණා කියලා. රැවටීමකට භාජනය වුණා කියලා ප්‍රකාශ කළා. ඒ නිසා රැවටීම පිළිබඳව ඔබ දන්නවා, අර ගෝල්ෆ්ය සරගලේ පැන නැංගිත් එතනක් තිබුණා. ගෝඨාභය රාජපක්ෂ කරේ තිබු විශ්වාසය බිඳ වැටීම රැවටීමකට භාජනය වීමේදී, රැවටීමකට භාජනය වුණායි කියලා පුරවැසියන්ට දැනුණාම එම පුරවැසියන්ගේ ක්‍රියාකාරීත්වය අපි දැක්කා. ඒ නිසා උන්වහන්සේට එම ක්‍රියාකාරීත්වය කියන්න පුළුවන්. ඒ වගේම සාධාරණ වේදනාවක් තියෙන්න පුළුවන්. හැබැයි එය උන්වහන්සේගේ ක්‍රියාකාරකම් අපරාධ ලෙස හංවඩු ගසමින්, වෙන දේශපාලන කුමන්ත්‍රණ ලෙස හංවඩු ගසමින් පසකට තල්ලු කිරීම යුක්ති සහගත නැහැ. එදා ඒ විපත සිද්ධ වෙන වෙලාවේදී උන්වහන්සේගේ මැදිහත් වීම විසින් ගැතුම සමණයකට භාජනය කරා නම් අත්තරින බැරි වගකීමක් උන්වහන්සේට පැවරනවා. මේ පිළිබඳ යුක්ති ඊටුකට දීම. එනිසා යුක්ති ඊටු වීම පමා වුණාම යුක්ති අපේක්ෂා කරන කණ්ඩායමට සාධාරණ කෝපයක්, සාධාරණ වේදනාවක් පැනනගෙන එක කාටවත් අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. එනිසාම ඒක පිළිගන්න අපි කළ යුතු. ඒ වගේම ආණ්ඩුව දිගින් දිගටම පෙන්වා දෙන පරීක්ෂණයන් සිදු වුණා යයි කියලා. පරීක්ෂණය සිදු වුණා යයි කියලා ආණ්ඩුව තෘප්තිමත් භාවයට පත් වුණාට වැඩක් නෑ. පරීක්ෂණයන් පිළිබඳ සෑහීමකට පත් විය හැකි වන්නේ, දඩුවන් ලබා දීම පිළිබඳ සෑහීමකට පත් විය හැකි වන්නේ, වින්දිතයන් සාධාරණ ඉටු වෙලා තිබෙනවා. රජය කියන පුළුවන් මෙච්චර අත්අඩංගු කරගත්තා. මෙච්චර පරීක්ෂණ කරලා තිබෙනවා. ඒක ප්‍රමාණවත් නේ. ඕනෑම අපරාධයකදී ඒ වින්දිතයන්ට හේතු යන්න ඕන. තමන්ට සාධාරණ ඉටු වුණා මේ ක්‍රියාවලිය හරහාගෙන. හැබැයි වින්දිතයන්ට එහෙම හේතු යමක් නේ. ඉතින් වින්දිතයන්ට හේතු යන්නේ නැතුව ආණ්ඩුව පරීක්ෂණ සිදු කරායයි කියන එකේ ඵලය මොකද්ද? ඒ මියගිපෝගේ ඥාතීන් තමන්ට දැනෙන්නේ නැත්තම් පරීක්ෂණ නිසි පරිදි සිදු වූ බව. එම ජන ප්‍රජාව නියෝජනය කතෝලික සභාවට හේතු යන්නේ නැත්තම් යුක්තිසහගත පරීක්ෂණ සිදු වූ බව. කොච්චර අත්අඩංගු කරගෙන සිදු කර තිබුණත් කොච්චර පරීක්ෂණ කර සිදු තිබුණත් එම අපතේ යන පරීක්ෂණ බවට පත් වෙනවා. ඇයි? වින්දිතයන්ට සාධාරණ ඉටුණු බව හේතු ගන්න යුතුයි. ඒ නිසා මේ පරීක්ෂණේ දියත් යුතු වන්නේ වින්දිතයන්ට හේතු යා යුතුයි මේ පිළිබඳව සාධාරණ කිටුණයි කියලා. හැබැයි වින්දිතයන්ට දැනෙනවනු දෙනුත් මෙම අපරාධයට අහුල් වූ අය කියන කණ්ඩායම් ආණ්ඩුවත් එක්ක ඒකබද්ධව කටයුතු කරන බව දැනෙනවනු ආණ්ඩුවේ වැදගත් ස්ථාන උසුලන බව දැනෙනවනු ජනාධිපති කොමිෂන් සභාවෙන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශයන්වත් ක්‍රියාත්මක නොකරන බව දැනෙනවනු මූලික අයිතිවාසිකම් නඩුවෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු කණ්ඩායමක් වරදකරු බවට පත් වී තිබෙනවා. ඒ නිලධාරීන් නිසි පරිදියේ දඬුවමට අනුව කටයුතු කරන නොකරන බව දැනෙනවා. ඒ අධිකරණ තීන්දුවෙන් පසුව පැහැදිලි ලෙස වගකීම් අත්තරීම් පිළිබඳව තීන්දුවක් ලැබී තිබෙනවා. ඒ තීන්දුව පිළිබඳ නැවත අපරාධ පනත යටතේ දඬු කණු කරන ආණ්ඩුවේ මැළවීමක් දැනෙනවා නම් වින්දිතට සාධාරණ හැඟීමක් තියෙනවා. නිසි පරිදි යුක්තිය ඉටු කිරීම සඳහා පරීක්ෂණ සිදු නොවන බවට. ඒ නිසා ආරම්භයක් ලෙස අවම වශයෙන් මේ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ සහ අධිකරණ තීන්දුවෙන් ලැබී තිබෙන නිර්දේශ මත ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුයි. හැබැයි මා දන්නවා මේ ආණ්ඩුවට එහෙම කරන්න බෑ. මේ ආණ්ඩුවට එහෙම කරන්න බැරි ඇයි? මා කලින් කියපු සාධක එකිනෙකා පිටකසා ගැසීම අන්‍යෝන්‍ය ලෙස එකිනෙකා ආරක්ෂා වීමේ පැවැත්ම තමයි මේ පාලකයාගේ පැවැත්ම. ඒ නිසා ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ ගරු මන්ත්‍රීතුමනි, විවිධ අවස්ථාවල අපිට චෝදනාවක් එල්ල වෙනවා අපේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙක් පිළිබඳ. මම යමක් ඒක පැහැදිලි කරන්න ඕන. ඉබ්‍රාහිම් කියන පුද්ගලයා 2015 අපේ ජාතික ලැයිස්තුව නියෝජනය කරා. හැබැයි ගරු මන්ත්‍රීතුමනි, 2015 ඔහු ජාතික ලැයිස්තුව නියෝජනය කිරීමට පෙර අපි ඔහු ආවාට ගියාට තෝරාගත්තු පුද්ගලයෙක් නෙවෙයි. ඒ ජාතික ලැයිස්තුව ඔහු අපේ අපේක්ෂක බවට පත් වෙන පෙර මාගාව තියෙන ඡායාරූප ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ ඉබ්‍රාහිම් කියන පුද්ගලයාට දේශකීර්ති සම්මානය ලබා දෙනවා. ඔහු හොඳ ව්‍යවසායකෙක් ලෙස දේශකීර්ති සම්මානය ලබා දෙන සම්මානයක්, එවගේ මේ අවස්ථාවේ ඔහුට පළඳන පදක්කමත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අතින් තමයි ඉබ්‍රාහිම්ට මේ පදක්කම පළඳවන්නේ. එතකොට ඔහු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දේශකීර්ති සම්මානය ලැබපු කෙනි. ඒ විතරක්ද? 2014 දී GLP රිස්කෙන් සම්මාන ගන්නවා. කර්මාන්ත අමාත්‍යවරයා වෙන්නම ව්‍යවසායක අමාත්‍යවරයාද මා දන්නේ ආයෝජන අමාත්‍යංශ වෙන්න ඇති. GLP රිස් අමාත්‍යවරයාගෙන් ඔහු සම්මාන ගන්නවා 2014 හොඳම අපනයන කරුවා කියලා. ඉබ්‍රාහිම් මාගව තිනවා GLP රිස් රත්නසිරි වික්‍රමනායක ඉන්න ඡායාරූපයක් ඔහුට සම්මාන ලබා දෙනවා. ඒ වගේම පියසේන ගමගේ ඔහුගේ සම්මානයට පාත්‍ර වෙනවා ඉබ්‍රාහිම් ව්‍යවසායකෙක් හැටියට.
ඔබතුමාට තව විනාඩි දෙකක්.
අපේ 2015 ජාතික ලැයිස්තුව නියෝජනය කරේ 2017 මාගව ඡායාරූපයක් තිනවා සුජීව සේරසිංහ කියන ඒ වෙලාවේ මං හිතන ආයෝජන නියෝජ්‍ය අමාත්‍යවරයා. මොහු හොඳ ව්‍යවසායකෙක් හැටියට සම්මාන ලබා දෙනවා. ඉතින් ඒ තමයි ඉබ්‍රාහිම්. හරිද? ඔහු ඒ ව්‍යාපාරික ශේෂ්ත්‍රෙත් මුස්ලිම් ජන ප්‍රජාව ඇතුළෙත් ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂගේ දේශකීර්ති සම්මානය ලැබපු කෙනි. හරිනේ? ඔහු අපේ ජාතික ලැයිස්තුව නියෝජනය කළා. හැබැයි මේ ප්‍රහාරයට ඔහුගේ දරුවන් සම්බන්ධ වෙනවා. එයනෝ අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන මාස 9ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන ප්‍රශ්න කරනවා. මේකෙන් කෑගාලා වැඩක් නෑ. මාස 9. ඒක රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවත් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවත් මාස 9ක් මොව් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තබාගෙන ප්‍රශ්න කරනවා. තව අවුරුදු 2ක් රිමාන්ඩ් භාරයේ තියෙනවා. 2022 මේ මාසේ ඔහු අපලබා නිදහස් වෙනවා. දැන් එළියේ ඉන්නව අවුරුදු 2ක්. අවුරුදු 5යි ආසන්න වශයෙන් මාස 9ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිරන්තරයෙන් ප්‍රශ්න කරනවා. පරීක්ෂණ සිදු කරනවා. අවුරුදු 2ක් රිමාන්ඩ් භාරයේ එගෙන පරීක්ෂණ කිරීම සඳහා තව ඉඩ තිබෙනවා යයි කියලා බන්ධනාගාරගත කරනවා.
කාලවස්ස
අවුරුදු 2ක් අවසන් කරනවා. අවුරුදු 2ක් දැන් එළියේ ඉන්නවා. මොකද මේ කියන්නේ? අඩුමතරමේ මම දැනගන්න කැමතියි ඔහුට නඩුවක් ගොනු කරලා තිබෙනවද? නඩුවක් ගොනු කරලා තිබෙනවා නම් ඔහුට ඉදිරිපත් කර තිබෙන චෝදනාව මොනවද? අවුරුදු 5යි. අවුරුදු 5ක් ගිහිල්ලා ඔහුට තාම චෝදනාවක් ගොනු කරන්න බැරි වෙලා තියෙනවා නඩුවකට. ඉතින් ඒ පුද්ගලයා යම් සබත්තාවයක් තිබෙනවා නම් ඔහුට දඬුවම් ලබා දී යුතුයි. අපි මිනිස්සු කවුරුත් කාලා බලලා ගන්නේ නැහැ මන්ත්‍රීතුමනි. භාවිතාව බලන ඒ අනු සම්බන්ධ කරගන්න වැරද්ද සිදුවිය හැකි ප්‍රතිපත්ති මොකක්? වැරද්ද සිදුවෙනවා තමන්ගේ දේශපාලන බලය උපයෝගි කරගෙන ආරක්ෂා කිරීම තමයි වැරද්ද. එහෙම તો මිනිස්සු අතින් වැරදි සිදුනවනවායි කියලා කාරණයක් නේ. ඒ නිසා මම කියන්නේ ආණ්ඩුව තමන්ගේ පැත්තෙන් ඉටුවිය යුතු නිසි පරිදි ක්‍රියාමාර්ග ඉටු නොකොට ඉබ්‍රාහිම් මන්ත්‍රයේ මැතිරිවීමෙන් පළක් නැහැ. ඉබ්‍රාහිම් යනු මහින්ද රාජපක්ෂ විසින් දේශකීර්ති සම්මානයෙන් පුදනු ලැබූ කෙනෙක්. මතක තබාගන්න. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.
Thank you. Honorable M. Rameswaran, you have 11 minutes. Honorable Anrupi Dasana Yapa, you have 13 minutes.
ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි, ලංකාවේ විශාල ඛේදවාචකයක් ඇති කරපු තාමත් අපිට ප්‍රශ්න කීපයකට විසඳුම් හොයන්න බැරි වෙන සහ විවිධාකාර විදිහට මේක දේශපාලන වශයෙන් උත් පාවිච්චි වෙන සහ රාජ්‍යයේ බුද්ධ්‍යංශ පිළිබඳ විශාල තාර්කික ප්‍රශ්නයක් ඉතුරු කරපු දැවැන්ත පාස්කු ප්‍රහාරයක් ගැන තමයි අපි අද කතා කරන්නේ. මේ පිළිබඳව ගරු සභාපතිතුමනි, විශාල පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් කරලා තියෙනවා මේ වෙනකොට. කොමිෂන් සභා 2ක්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මේ ආදි වශයෙන් විශාල ප්‍රමාණයක් මේ ආකාරයට පරීක්ෂණ කළා තියෙනවා. නමුත් ඒ කිසි කෙනෙකුට සන්තෝෂ වෙන ආකාරයේ පිළිතුරක් ලබා දෙන්න බැරි වුණා. මම ගරු සභාපතිතුමනි මීට වඩා එහා කාරණයකට යන්න කැමතියි. මම කතා කරන්නේ 2015 වෙනකොට විශේෂයෙන් මේ ත්‍රස්තවාදී ක්‍රියාවන් ඇති වෙන අවස්ථාවලදී ඒවා හොයන්න පිටිපස්සෙ යන්න සහ ඒවා ගැන ක්‍රියාත්මක වෙන්න හිටපු ප්‍රධාන ආයතන තමයි හමුදා බුද්ධ්‍යංශ. හමුදා බුද්ධ්‍යංශ තමයි ලංකාවේ තිබුණු දීර්ඝකාලීනව පැවතුණු යුද්ධයක දැවැන්ත බෝම්බ ප්‍රහාරයන් වළක්වපු ආයතනය. මම දන්නවා එක අවස්ථාවක ඔවුන් ඒක විශේෂඥයෝ නිසා ඔවුන්ට පුළුවන් වුණා බෝම්බ ප්‍රහාරකය රඳවාගෙන මාස 6කට පස්සේ ඒ බෝම්බ පිපුරවපු රථය, පිපුරවන්න ගෙනාපු රථය කොළඹදී අල්ලන්න බෝම්බත් එක්ක එක්ස්ප්ලෝසිව්ස් එක්ක. එතකොට ඕනම රටක තියෙනවා රාජ්‍යයක් තියෙනවා, තවත් රාජ්‍යයක් තියෙනවා. ඒ තමයි ඩීප් ස්ටේට් එක. ඩීප් ස්ටේට් කියන්නේ අපේ රාජ්‍ය පවත්වාගෙන යන්න තියෙන ඔත්තු සේවා බල ඇණිය. ඒ ඔත්තු සේවා බල ඇණිය මම හිතනවා පහුගිය කාලේ විශේෂයෙන් 2015 පස්සේ මේ ඔත්තු සේවා බල ඇණිය ලොකු දුර්වලකමක් කළා. විවිධ හේතු යදලා ඒ ඔත්තු සේවාවල ප්‍රධානීන් අත්අඩංගුවට අරගෙන AICID එකට ගෙනින් එහෙම නැත්නම් FCID එකට ගෙනින් ඒගොල්ලන්ගෙන් විවිධ කරුණු අහලා එයා දීර්ඝ කාලයක් අත්අඩංගුවට තිබ්බා. සාමාන්‍යයෙන් ඕනම රජයක් ඔත්තු සේවාවකින් වැරද්දක් වෙන්න පුළුවන්. නමුත් ඒ ඔත්තු සේවාවල තත්ත්වය අහිින කරන්න කටයුතු කරන්නේ නැහැ. ඒකත් සිදුවුණු කියලා අපි පිළිගන්න ඕනේ. අපි කොහේ හිටියත් මේක ඇත්ත කතා කරන්න එපා. මම දන්නවා එක්තරා නිලධාරියෙක් අත්අඩංගුවට ගත්තා. ඉතාම දක්ෂ බුද්ධියංශ නිලධාරියෙක්. ඒ නිලධාරිය අත්අඩංගුවට සෝකෙන් ඔහුගේ මවගේ සහෝදර බිරිඳගේ මව දිවි නසා ගත්තා. හැබැයි ඔහු රිමාන්ඩ් එකේ ඉඳලා ආවට පස්සේ ඔහුට නඩුවක් අදටත් නැහැ. ඒ කියන්නේ මම කියන්නේ රජයක් කරනකොට ඒ රජයේ ප්‍රධානී නත නොගැසිය කරුණු කීපයක් තියෙනවා. එන් එකක් තමයි මේ ඩීප් ස්ටේට් එක. එහෙම නැත්නම් මේ ඔත්තු සේවා නිලධාරි. මම කියන්නේ අපිට වෙච්ච ප්‍රධාන වැරද්ද තමයි ඔත්තු සේවා අඩපණ කිරීම. අද කියන්න පුළුවන් ආරෙන් ආව මෙහෙන් ආව මෙහෙන් ගැව්වා එහෙන් කිව්වා අරගොල්ල කිව්වා කියලා කියන්න පුළුවන්. නමුත් අපි එවැනි තත්වයකට රටපත් නොවෙන්න ඉතාමත්ම විශිෂ්ට ඔත්තු සේවයක් අපි නිර්මාණය කරගත්ත රටක්. අපි දන්නවා ලෝකෙ කිසිම රටක් අපි ඇමරිකාව ගත්තොත් FBI එක ගත්තොත් FBI ආණ්ඩුවක් ලේසියෙන් අත තියන්නේ නැහැ. ඊශ්‍රායලයේ මොසාඩ් ආයතනය ගත්තොත් ඒකට ආණ්ඩුව ලේසියෙන් අත තියන්නේ නැහැ. ඒ වගේම ඉන්දියාවේ රෝ ආයතනය ගත්තොත් සාමාන්‍යයෙන් ආණ්ඩුවට අත තියන්නේ නැහැ. මොකද ඇත්තටම බුද්ධ්‍යාංශ තමයි පුහුණු කරලා තියෙන්නේ ත්‍රස්තවාදී කටයුතු වැළැක්වීම සඳහා ඔත්තු සේවාවලට. පොලිසියකට පුහුණු කරලා නැහැ. පොලිසිය පුහුණු කරලා තියෙන්නේ CID වාගේ ආයතන සිද්ධියක් වුණාට පස්සේ හොයන්න. මේ දෙක දෙක. ඒ නිසා මම හිතනවා අපි අද කාට චෝදනා කෙරුවත් අපි අපිටත් ඇඟිල්ලක් දික් කරගන්න වෙනවා. ඒ තමයි මේ බුද්ධ්‍යාංශ සම්පූර්ණයෙන්ම පාලනය නොකිරීම නැත්නම් ඒවා ශක්තිමත් ආයතන බිඳවැට්ටීම නිසා ඇති වුණු ප්‍රමාදය සහ ඒක හිඩැසෙ යම් ආකාරයක ප්‍රශ්නයක් ඇති වුණා කියලා. මම කියන්නේ මේ කවුද කලේ කියලා මම කියන්න දන්නේ නැහැ. ඒක පරිශ්‍රණ කටයුත්තන්නේ. මට ඒක අදාළ නැහැ. එතකොට මේ කාරණේ පිළිබඳ පත් කරපු කොමිෂන් සභාව සියල්ලම වාර්තා කරලා තියෙනවා. මේ වාර්තා කිරීම ඉතාමත්ම හොඳින් ඒගොල්ල කරලා තියෙනවා. මොකද මෙන්න මේ නිසා තමයි මේක සිද්ධ වුණේ කියලා ඒගොල්ල කතා කරලා තියෙනවා. මං කියවන්නම් ඉංග්‍රීසියෙන්. There is also a significant lack of trust and coordination between the various intelligence agencies and law enforcement agencies, which resulted in inter and intra institutional failures. ඒ කියන්නේ මේ ඔත්තු සේවාවලට තිබුණු එකිනෙකා සමග එකට ගනුදෙනු කිරීමට නොහැකි වීම නිසා ඇති වුණු තත්ත්වයන් මේක බලපෑවා කියලා තව ඉස්සරහට යනවා. Despite there being some instances where intelligence information was shared, this was not a constant practice. In a manisa, අපිට තිබෙන ප්‍රශ්නේ මේක හැම ආයතනයක්ම දන්න එකක් කඩාවැටුණාට පස්සේ අනිත් සේර මේ විදිහට කඩාවැටෙනවා. ඒ නිසා මේ ත්‍රස්ත ප්‍රහාරය අපිට වළක්වන්න තිබුණු ත්‍රස්ත ප්‍රහාරයක්. කිසිම ත්‍රස්ත ප්‍රහාරයකට වඩා ඉන්ෆර්මේෂන් ආපු ත්‍රස්ත ප්‍රහාරයක්. ඒකයි මෙතන ප්‍රශ්නේ. කාඩල්තුමා කතා කරන්නේත් අනික් අය කතා කරන්නේත් මේ නිසා. මේ පිළිබඳව ආපහු හැරලා බලනකොට අපිට පේනවා මේ සාරාන් ගැන දිගටම අපිට නිවුස් ලැබිලා තියෙනවා. නමුත් සාරාන් යම් යම් අපරාධ ක්‍රියා කරලක් තියෙනවා. හැබැයි සාරාන් කියන පුද්ගලයා වූ කණ්ඩායම අත්අඩංගුවට ගත්තේ නැහැ. විශේෂයෙන් CID නිලධාරීන් සාරාන්ගේ නිවසට බිරිඳගේ නිවසට කටුපත තිබුණු බිරිඳගේ නිවසට ගියාම සාරාන් එතන හිටියේ නැහැ. නමුත් සාරාන්ගේ බිරිඳ හිටියා. ඒ අවස්ථාවෙත් ඒ නිලධාරීන් නොවුන් අත්අඩංගුවට ගැනීමට හෝ පිටිපස්සෙන් යාමට ක්‍රියා කළේ නැහැ. ලංකාවගේ රටක මිනිහෙකුට හැංගෙන්න බෑ. කොයි වෙලාවක හරි එළියට එනවා. කුඩා රටක්. නැවෙන් වෙන රටකට නොගියොත් කිසි කෙනෙක් අල්ලන්න පුළුවන්. නමුත් ඒක කරගන්න බැරුව ගිය එක. මම ඒකට හේතුව කියන්නේ අන්තර් වශයෙන් එකට එකතු වෙලා තිබුණු මුළු උපාය උපක්‍රම සහිත ඔත්තු සේවා අඩපණ කරාට පස්සේ ඒ ඔත්තු සේවා දුර්වල වුණා. පොලිසිය බාරගත්ත තමුන්ට කරන්න බැරි වැඩ. අඩුගානේ මේ පිළිබඳ ආම ඉන්ටෙලිජන්ස් එකටවත් කවුරුවත් කිව්වේ නැහැ. දැන් නොයෙකුත් චෝදනා කරන්න පුළුවන් මේක තමයි මේක ඇත්ත කතාව. ඔබ දන්නවා ඉතාම වැදගත් සාකච්ඡා තැනක් වුණා මේ ප්‍රහාරයෙන් පස්සේ සාරාන්ගේ සහෝදරයා බිරිඳ ඇතුළු පිරිස ඔවුන්ගේ නැගෙනහිර පළාතේ නිවසට ගියා. යනකොට මේ අය ගිරිඋල්ල නගරේ තිබුණු කඩේකින් සුදු රෙදි ඇඳුම් අරගත්තා. සාරා ජස්මින් කියන කෙනත් හිටියා. මේක එක රියදුරෙක්ගේ ප්‍රකාශය නිසා තමයි පොලිසිය සහ හමුදාව ඒකෙතර වටකෙරුවේ. මේවා ගැන තියෙනවා සාක්කි. ඒ සුදු රෙදි ගත්තේ මොකටද? කොහේ ගහන්නද? බෝම්බ රැස් කරුවේ ඇයි? මේ සියල්ලම ගැන මේ පරීක්ෂණ වාර්තාවල තියෙනවා. මේවා එකිනෙක තුලනාත්මකව බලන එකයි අපේ යුතුකම. මම කියන්නේ කවුරුන් හෝ ඉන්නවා නම් මේවා රාජ්‍යයේ පැත්තෙන් එකට උදව් කරපු, එහෙම නැත්නම් වෙනත් කවුරු හරි ඉන්නවා නම් ඒ පිළිබඳ කරුණු හොයා බලන එක යුතුකම. මමත් පිළිගන්නවා මේ කොමිෂන් වාර්තාවල විශාල වශයෙන් තියෙනවා රෙකමෙන්ඩේෂන්ස්, එහෙම නැත්නම් කළ යුතු දේවල්. ඒවා සමහරක් කරලා තියෙනවා, සමහරක් කරලා නැහැ. විශේෂයෙන්ම තියෙන ප්‍රශ්නේ තමයි පොලිස් ඔත්තු සේවයේ ප්‍රධානීන් තොරතුරු සියල්ලම ලැබුණාට පස්සෙත් නිද්‍රාශීලීව ඉන්න තීන්දු කරේ ඇයි කියලා. මේවා තමයි අපිට පේන්නේ නැති ප්‍රශ්න. මේවට උත්තරේ නැහැ. ඒ නිසා තමයි සමාජය තුළ ලොකු කුකුසක් ඇති වෙලා තියෙන්නේ. මේ කාරණේ තියෙන්නේ මෙන්න මේ හේතුව නිසා කියලා. ඒ නිසා මම කියන්න කැමති කරු සභාපතිතුමනි, මේක දිහා මම නම් දේශපාලන චිත්‍රකින් බලන්නේ නැහැ. මම කතා කරන්නේ අපේ රජයන් පහුගිය කාලේ හැසිරුණු ආකාරය ගැන. මට හරි කනගාටුවක් තියෙනවා. විශේෂයෙන් ඔත්තු සේවාවන් දුර්වල කරනකොට මම හිතනවා රාජ්‍ය නායකයෙකුට මැදි වෙන්න තිබුණා. මැදි වෙලා එක තමන් අතන ගන්න තිබුණා. නමුත් ඒක එහෙම කෙරුවේ නැහැ. අපි හදලා තිබුණා මොසාඩ් එකට කිට්ටු වෙන, ප්‍රෝ එකට කිට්ටු වෙන, M16 එකට කිට්ටු වෙන විශිෂ්ට ඔත්තු සේවයක් හදලා තිබුණා. ඒ ඔත්තු සේවයේ බිඳ දැමීමේ පාපයක් මේකට එක හේතුවක් කියලා මම කියන්න කැමතියි. ඒ නිසා කරු සභාපතිතුමනි, අපි හිතන්න ඕනේ අපි ආණ්ඩු කරනකොට අපි ඩීප් ස්ටේට් එකත් ආරක්ෂා කරන්න ඕනේ. මම නැවත කියන්න කැමති, වෙන කිසිම රටක පුද්ගලයෙකුට දඬුවම් කරයි, නමුත් ඔත්තු සේවා පස්සේ ගියන කිසිම කෙනෙක් ඒ කාරණේ පහුගිය ආණ්ඩුවේ සිද්ධ වුණා. ඒ වගකීම දරන්න ඕන ඒගොල්ලෝ. ඉතින් මම හිතනවා අපි සියලු දෙනාගේම වගකීමක් තියෙනවා. අදට වුණත් ඌව අන්තවාදී ඇති වෙන්න පුළුවන් තැන් තියෙනවා. අදට වුණත් යම් යම් ප්‍රශ්න ඇති වෙන තැන් තියෙන්න පුළුවන් කර සවාත්තුමනි. ඒ ඇති වෙනකොට ඒවා සොයන්න තමයි අපේ ඔත්තු සේවා තියෙන්නේ. මේක 9/11 එකේදී ඇමරිකාව වුණා. 9/11 එකේදී ඇමරිකාව කිව්වා ඒගොල්ලන්ගේ ඔත්තු සේවා අන්තර් වශයෙන් අන්තර් සම්බන්ධතා අඩුයි කියලා. උන් වහා මේ හිල හැදුවා. මම අහන්න කැමතියි අද වෙනකොට ඒ හිල හදලාද කියලා. ඒ කියන්නේ යුද හමුදා වෙන්න පුළුවන්, නාවික හමුදා වෙන්න පුළුවන්, ගුවන් හමුදා වෙන්න පුළුවන්, පොලිසිය වෙන්න පුළුවන්. මේ ඔත්තු සේවාවල අන්තර් සබඳතාවයන් නිර්මාණය කිරීමේ ලොකු වගකීමක් රාජ්‍ය ආරක්ෂාව බාර කාට හරි තියෙනවා. ඒක තියෙන්නේ ජනාධිපතිවරයාට. ඒ නිසා මේ අන්තර් සබඳතා හදලා විතරයි අපිට පුළුවන් වෙන්නේ අපිට එන යම් කාලෙක එන ප්‍රශ්නයක් විසඳන්න. එහෙම නැතුව මේක අරයට ඇඟිලි දික් කළා මෑට ඇඳි කළා මූලික වගකීමෙන් අපි බැහැර වෙන්න කැමති වෙන්නේ නරකයි. ඒ නිසා මේක හොයන්න ඕනේ බව මම පිළිගන්නවා. මම අපිට හොයන්න ඕනේ ප්‍රධාන කාරණේ තමයි තොරතුරු සියල්ලම ලැබිලත් මේ නිලධාරීන් නිශ්ශබ්දව හිටියේ අත්තර දීමක් නිසාද, එහෙමත් නැත්නම් ඒගොල්ලන් මේ ගැන දැනුමක් නැති නිසාද කියලා මම අහන්න කැමතියි. ඒ කියන්නේ අපි විවිධාකාර ත්‍රස්තවාදී අවුරුත්තියක් ත්‍රස්තවාදී යුද්ධයකට බැඳි වුණු අය. අපේ රටේ බෝම්බ පිපිරුවා, අපේ හමුදා මධ්‍යස්ථාන මේ වුණා, කොටුවේ බෝම්බයක් පිපිරුවා, ඊළඟට පිටකොටුවේ පිපිරුවා, ඊළඟට මහබැංකුවේ පිපිරුවා. නමුත් පසු කාලීනව ඒ ඔත්තු සේවාවලට පුළුවන් වුණා හරියාකාරව නිවැරදිව කියන්න ආවල් ද වෙනවා කියලා. ඒ නිසා මම කියනවා මොන පරීක්ෂණ කෙරුවත් තාම හරියට කතා කරන දෙක දෙයක් තියෙනවා. මේ ඔත්තු සේවා දුර්වල කිරීමේ වගකීම ගන්න කවුද කියලා. ඒ වගකීම ගත්තාම තමයි ඉතුරු ටික හොයන්න පුළුවන්. මේක මේ සම්පූර්ණයෙන්ම අපේ කොමිෂන් සභා වාර්තාවල තියෙනවා. ඒ නිසා කරු සභාපතිතුමනි, මම හිතනවා මේ තත්ත්වය අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට මම කියන්න කැමති ඊයාව අවසාන වශයෙන් ඉරාණ ජනාධිපතිවරයා.
මේ ඉරාණ අවසානය කර මන්තවා.
ඉරාණ ජනාධිපතිවරයා ආපු වෙලාවේ ලංකාවේ තාමත් ඉහළ ආරක්ෂාවක් සැපයුවා. ලංකාවේ පොලිසිය කලින් නිවේදනය කරව අහවල් මාර්ග අහවල් වලට වහනවා කියලා. මමත් මේ විශාල වාහන පෙළට එහෙම නැත්නම් පාරවල් වල එකට මම ආවුණා පැය දෙකක් විතර. මේ සමහර තැන්වල මිනිස්සු ෆෝන් ගැහුවා. කියන අපේ රටේ තාමත් අපි ඉගෙනගෙන නැහැ. අපේ රට අමුත් එක්ක අපගේ අමුත්තා ආපව පිට කරනකම් අපේ ආරක්ෂාව තරකනන්න ඕනේ. ඉතින් අපි අදත් ඉන්නේ වෙන තැනක. වෛරය පතුරවන හැමතැනම අඩුපාඩුකම් විතරක් කතා කරන නමුත් රාජ්‍යයක අවශ්‍ය කරන මූලික තන්ත්‍රය සතු හොඳ ජනතාවක් බිහි කිරීමේ වගකීමට අපි තාම ලෑස්ති නැහැ. ඒවා අඩු ගානේ ටීවී වලත් පෙන්වනවා. ඒ පෙන්වපෙක මගේ ප්‍රශ්නයක් නමුත් ඒ අයටත් වගකීමක් තියෙනවා. මේ රටක් මේ වාගේ තාමත් ලෝකේ ආරක්ෂාම කළ යුතු නායකයෙක් අපේ රටට ඇවිල්ලා ආපහු යන්න තරම් ආරක්ෂාව සපයන්න අපිට පුළුවන් වුණා නම් ඒවා පිළිබඳ ජනතාවත් යම් අවධියක් අදහසක් තියෙන්න ඕන. සා අපිට තියෙන වගකීමක් රාජ්‍ය වගකීමක්. මම කියන්නේ ඒ රාජ්‍ය වගකීම ඉටු කිරීමේදී ඔත්තු සේවාවලට සැපේන මුල් තැන ලබා දිය යුතුයි කියලා තමයි මම මේක අවසන් කරන්න කැමති. බොහොම ස්තුතියි.
Thank you. Honorable Shanakyan Rasamanikam, you have 18 minutes.
Thank you, presiding officer. අද දවසේ ඇත්තරම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි සෑහෙන ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවේ විවාද කළා තියෙනවා. මින් ඉදිරියටත් මේ විවාදයේ තවදුරටත් ගෙනියන්න සිදුලා තියෙන්නේ. මේ විවාද කරත් පරීක්ෂණ කරත් මේ පිළිබඳව සෑහීමට පත් වෙන බැරි නිසා. හැබැයි මේ පාස්කු ප්‍රහාරය ගැන ගොඩක් අය මේ අවස්ථාවේ පාර්ලිමේන්තු තුල කතා කරලා තිබුණාට මේ පාස්කු ප්‍රහාරයට පෙර මේ පාස්කු ප්‍රහාරය කියනක 2019 සිදුනාට මේ පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්න කණ්ඩායම් 2005 සිටම මේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවෙන් හිටියා. අපි දිගින් දිගට මේ පිළිබඳව මේ ප්‍රකාශ කරලා තිනවා. හැබැයි කවුරුත් මේක ගැන සීරියස්ලි ගන්නෙ නැහැ. ඉතින් දැන් ඊයේ දවසේ අපි දැක්කා නිවුස් එකක් දාලා තිනවා 2014 සිදුවෙච්ච සිදුවීමක් පිළිබඳව නැවත වාරයක් CID එකෙන් ආය පරීක්ෂණ ආරම්භ කරනවා කියලා. මේ කාත්තාන් කුඩිවල පල්ලියක් ඇතුලේ මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර සිදුවෙච්ච සිදුවීමක් පිළිබඳව නැවත වාරයක් පරීක්ෂණ ආරම්භ කරනවා කියලා කාත්තාන්කුඩි පොලිසිය පරීක්ෂණ ආරම්භ කරනවා කියලා මේ තමල්වින් කියන පුවත්පතේ ඊයේ පළ වෙලා තියෙනවා. මේක පිටිපස්සේ මේ ප්‍රහාරයේ පිටිපස්සේ මේ ප්‍රහාරයේ මුල් වෙලා තමයි මේ ලංකාව තුළ ට්‍රිපලි ප්ලටූන් කියලා අපි දිගටම කිව්වා. මේ චැනල් ෆෝ නාලිකාවේ ආවේ නිවුස් එකෙත් මේක ආවා. මේ ලංකාව තුළ බුද්ධ්‍යාංශ මගින් මෙහෙවපු ට්‍රිපලි ප්ලටූන්. ට්‍රිපලි කියන්නේ කොන් තුනක්. මේ කොන් තුන කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් බුද්ධ්‍යාංශත් එක්ක සම්බන්ධ නිලධාරීන්ගේ කණ්ඩායමක් මේ රට තුළ 2004-05 ඉඳන් තමයි මේක ආරම්භ කරේ. 2004ට වඩා පහ කිව්වොත් එහෙම සාධාරණයි. මොකද මේ 2004 මේ සිදුවීම සිදුවෙනකොට 2004-2005 මේ සිදුවීම සිදුවෙනකොට මේකට සම්බන්ධ වෙලා හිටියා පොලිස් ෆයිස් කියලා පුද්ගලයෙක්. මේ පොලිස් ෆයිස් කියන පුද්ගලයා මේ වෙනතුරත් බ්‍රිතාන්‍යයේ ඉන්නේ. එයා මේ වෙනතුරුත් අපි මේක හැමතැනම ප්‍රකාශ කරලා තියෙනවා. එයා මේ වෙනතුරුත් ශ්‍රී ලංකා බුද්ධ්‍යාංශ නිලධාරියෙක්. මේ පොලිස් ෆයිස් කියන පුද්ගලයා එයාගේ Facebook හරහා පවා එයාගේ ප්‍රොෆයිල් එක පවා අපි මේක මීට කලිනුත් ප්‍රසිද්ධ කරලා තියෙනවා. මේ පොලිස් ෆයිස් කියන පුද්ගලයා මේ 2004 හිමානියන් එන්ජංගල් කියලා සංවිධානයක් ආරම්භ කරනවා. මේ සංවිධානය හරහා විශාල ඒ සමාජය තුළ මේක ඉස්ලාමීය සමාජයවත් මේ මුස්ලිම් සමාජයේ ක්‍රියාකලාපයක් නෙවෙයි. මේක ශ්‍රී ලංකා බුද්ධ්‍යාංශ මෙහෙමක්. මේ ඉස්ලාමීය අන්තවාදයක් මේ රට තුළ ඇති කිරීමේ ඉමානීය නෙන්ජංගල් කියන මේ සංවිධානය පටන් ගන්නවා මේ 2005 වගේ 2004 කාලේ. මේ ට්‍රිපලි ප්ලටූන් එකට සම්බන්ධ කට්ටිය තමයි පොලිස් ෆයිස් කියන පුද්ගලයා ආමි මොහිඩින් ඛලීල් මේ තුන්දෙනාම මේ ට්‍රිපලි ප්ලටූන් එකත් එක්ක සම්බන්ධ කට්ටිය. මම දැක්ක අය රතනහාමුදුරුවත් මේ ආමි මොහිඩින් ගැන යම් දෙයක් කියනවා. මේක අපි මේක ගැන හරියට මේක අවධානය කරගෙන ඉන්න ඕනේ. මොකද මේ කණ්ඩායම් තුනේ ඉන්න පුද්ගලයන්ගෙන් මේ පොලිස් ෆයිස් ආමි මොහිඩින් ඛලීල් මේ ඛලීල් කියන පුද්ගලයා 2005 දෙසැම්බර් මාසේ 25 වෙනිදා කතෝලික දේවස්ථානයක් තුළ වෙඩි තබා ඝාතනය කරන්න ලක් වූ ජෝසප් පරාජසිංහම් කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඝාතනයේ හින්න එයා ඇකියුස්ඩ් කෙනෙක්. ඒකට සම්බන්ධ දැනට ඒ නඩුවේ සම්බන්ධ වෙච්ච කට්ටිය. ඊට අමතරව ගජන් මාම කෙනෙක්, ඒ වගේම ඛලීල් ප්‍රදීප් මාස්ටර්. මේ ඛලීල් කියන පුද්ගලයා මේ ට්‍රිපලි ප්ලටූන් එක්ක සම්බන්ධ පුද්ගලෙක්. මෙයා මේ ජෝසප් පරාසිංහම්ගේ ඝාතනයට සම්බන්ධලා හිටපු පුද්ගලෙක්. දැන් මෙයාත් මේ වෙනකොට 2005 මේ හිරේගි 2005 මිනිමැරුමට හිරේ ගිහිල්ලා 2020 ගෝඨාභය රජාවන් පස්සේ මෙයාත් දැන් නිදොස් කොට නිදහස් වෙලා තියෙනවා. දැන් මේ බුද්ධියංශය හා සම්බන්ධ නිලධාරීන්ගේ ක්‍රියාකල මේක සිදු වුණේ කෙසේද කියලා කිව්වොත් එහෙම බුද්ධියංශයට අවශ්‍ය මිනිමැරුම් දෙකක් තුනක් කරගෙන යන්න මේගොල්ලන් කරන මේ ට්‍රිපලි ප්‍රොටෝන එකට සම්බන්ධ කට්ටිය කරන අනිත් මිනිමැරුම් ගැන හොයලා බලන්නේ නැහැ. දැන් අපි මේක ගැන උදාහරණයක් වශයෙන් ගත්තොත් මම දිගින් දිගටම වෙච්ච ඝාතන 100ක් විතර සිදුනාට මට හැම එකක්ම කියන්න වෙලා නැති නිසා මම යම් කිසි ඝාතන පිළිබඳව කියන්නම්. 2006 ජනවාරි මාසයේ 31 වෙනිදා වවුනියාවට මඩකලපුවේ ඉඳන් TRO කියන සංවිධානයේ ගියපු කණ්ඩායමක් සුදු වෑන් එකකින් පැහැරගෙන යනවා. දැන් මේ මතක තියාගන්න ලංකාව තුළ සුදු වෑන් සංකල්පයේ මේ ආරම්භය මේ ඉන්නේ. සුදු වෑන් එකකින් අරන් ගිහිල්ලා ඒ අවස්ථාවේදී කාන්තාවන් ඇතුළුව ඒ අවස්ථාවේ රේප් කරලා දූෂණයට ලක් වෙලා මිනි මරන මේකේ හිටියා ධනුෂ්කෝඩි ප්‍රේමිනි ඒකේ කවුන්ටන්ට්, ඒ වගේම තමයි ෂන්මුගනාදන් සුවේන්ද්‍රන්, තම්බිරාදා වසන්තරාජා, කලේ කයිලාය පුල්ලේ රවීන්ද්‍රන්, ඒ ඇතුළු 10 දෙනෙක් මේ TRO කණ්ඩායම. දැන් මේකට විරුද්ධව සමාජ මාධ්‍ය ගත්තොත් එහෙම මේක තියෙනවා මේ සමාජ මාධ්‍ය තියෙනවා මේ නිවුස් වලාපය තියෙනවා මේ තියෙනවා මේ මම මේ සභාගත කන්නම් කිලක්කින් උරවගලේ කඩති පඩුකලේ සෙයිද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ නමයි ෆොටෝ එකයි දාලා තියෙනවා මේ ඒගොල්ලන්ගේ ෆොටෝ. දැන් මේ වගේ මේ මරණය පිළිබඳව අද වෙනතුරු කිසිම පරීක්ෂණයක් ආරම්භ කරලා නැහැ. මේ TRO එකේ මරපු කට්ටිය මේ 2006. එතනින් එහාට අපි බැලුවොත් එහෙම 2006 වර්ෂයේ දෙසැම්බර් මාසේ 15 වෙනිදා නැගෙනහිර පළාත හිටපු වයිස් චාන්සලර් එස් රවීන්ද්‍රන් කියන පුද්ගලයා කොළඹ බෞද්ධ ලෝක මාවතේ පැහැරගෙන ගිහිල්ලා ඝාතනයට ලක් වෙනවා. දැන් මේකට පෙර කරුණාපිල්ලයන් කණ්ඩායම විසින් මේ හිටපු ලෙක්චර් කෙනෙක් බාල සුගුමාරන් කියන ලෙක්චර් කෙනෙක්ව පැහැරගෙන ගිහිල්ලා මෙයාට වයිස් චාන්සලර්ට තනතුරෙන් ඉවත් වෙන්න කියන ඉල්ලීමක් කරනවා. මේ වයිස් චාන්සලර් තනතුරෙන් ඉවත් නොවන නිසා තමයි මෙන්න මේ කොළඹ බෞද්ධ ලෝක මාවතේ එස් රවීන්ද්‍රන් කියන හිටපු උපකුලපතිව පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කරලා දාන්න. ඉතින් දැන් මේක පිළිබඳව අද වෙනතුරු ලංකාව තුළ කිසිදු පරීක්ෂණයක් වෙලා නැහැ. දැන් මේකට ඍජුවම චෝදනා ලක් වෙන්නේ මේ ඉන්නේ මේ රවීන්ද්‍රන් කියන මහත්මයා. මම මේක සභාගත කරන්න මේ ලේඛනයත් මේ රවීන්ද්‍රන් කියන උපකුලපති ලංකාවේ හිටපු යුනිවර්සිටියේ හිටපු උපකුලපති කෙනෙක්. මෙයා පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කිරීම පිළිබඳව මේ වෙනකොට කිසිම පරීක්ෂණයක් නැහැ. එතනින් එහාට අපි ගියොත් එහෙම මේ 2005 ඉඳන් අපි 2009 වර්ෂයේ සමා වෙන්න 2007 වර්ෂයේ සතීෂ් කුමාර් සුන්දර රාසකල පුද්ගලෙක් පැහැරගෙන ගිහිල්ලා ඝාතනයට ලක් වෙනවා. දැන් මේ ඔක්කොම මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙන්නේ. මේවා කරේ කවුද? මේවල් පිළිබඳ පරීක්ෂණයක් වෙලා නැහැ. මේවා පිළිබඳ චෝදනාවට ලක් වෙන කට්ටිය අද මේ පාර්ලිමේන්තුවේදීත් ඉන්නවා. එතකොට මේ 2007 පැහැරගෙන යන මේ පුද්ගලයාගේ දුව මෙයාගේ දුව පසු කාලෙක 2009 වෙනකොට මේ ඝාතනයට ලක් වෙනවා. ඊට කලින් මම දිනානුකූලව පිළියෙට ගියොත් එහෙම 2009 මාර්තු මාසේ 11 වෙනිදා තිරුකුණාමලේ සෙන්ට් මේරිස් ප්‍රයිමරි ස්කූල් එකේ ඉගෙනගත්ත වර්ෂා ජූඩ් රෙජී කියන අවුරුදු 6ක දරුවෙක්, එක වසර ඉගෙන ගන්න දරුවෙක් රුපියල් 30ක කප්පන් ඉල්ලලා පැහැරගෙන යනවා. දැන් මේ රුපියල් මිලියන 30ක කප්පන් ඉල්ලන් ගිහිල්ලා පැහැරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒ මාර්තු මාසේ 13 වෙනිදා දවස් 2කට 3කට පස්සේ මෙයාගේ බොඩි එක හම්බ වෙන්නේ මෙන්න මේ ආකාරයට මම සභාගත කරන්න මෙන්න මේ ආකාරයට කට අත් ඔක්කොම ගැට ගහලා පොහොර මල්ලක දාලා මෙන්න මේ තියෙන ඒ අවස්ථාවේ පොලිසිය කට්ටිය ගිහිල්ලා බලනවා. මේ ඉතාමත්ම වැදගත් දෙයක්. මම මේකටයි බුද්ධිංශලයි තියෙන සම්බන්ධය මම තව ටිකකින් කියන්නම්. මේ වර්ෂා කියන දැරිය අවුරුදු 6ක මේ දැරිය පැහැරගෙන ගිහිල්ලා මරලා මේ දිනවා මේ මෙන්න මෙහෙම තමයි ගැට ගහලා දාලා තියෙන්නේ. මෙන්න මේ ඉන්නවා පොලිසිය නිලධාරී මහත්වරුන් නීතිය පිළිබඳ සමා වෙන්න නීතිපතිවරුන් ගිහිල්ලා මේ පොහොර මල්ල බලනවා කානුවක් ගාව තියෙනවා. දැන් මේ වර්ෂා කියන මේ දිනිය අවුරුදු 6යි. එතකොට එක වසර ඉගෙන ගත්ත මේ ළමයාව පැහැරගෙන ගිහිල්ලා මෙන්න මෙහෙම කරලා දාපු එකට ඒකට පිටිපස්සේ හිටියා කියලා ඇරස් කරලා තියෙන කට්ටිය තමයි ඒ බොඩි එක හම්බලා තියෙන ට්‍රින්කෝල සාරදා ස්ට්‍රීට් එකේ මේ සම්බන්ධව ඇරස් කරලා තියෙනවා. TMVP තමිල් මක්කල් විදුලි පුලියල් දැනට ඒ පක්ෂේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුත් ඉන්නවා. ඒ සංවිධානයේ මර්වින් කියලා තිරුකුණාමලය දිස්ත්‍රික්කයේ බාරව හිටපු පුද්ගලයාව ඇරස් කරනවා. ඊට පස්සේ වරදරාජා ජනාර්තනන් නැත්නම් එයාට ජනා කුමරන් කියලාත් කියනවා, සුරං කියලාත් කියනවලු මේ ට්‍රින් තිරුකුණාමලයේ TMVP එකේ උපලේකම්. මෙන්න මේ පුද්ගලයන් දෙන්නව මේ පුද්ගලයින් දෙන්නව ඒ අවස්ථාවේදී පොලිසිය හරහා. එයයි නිශාන්තන් සහ රෙජිනෝල්ඩ්. නිශාන්තන්, රෙජිනෝල්ඩ්, වරදරාජා ජනාර්දනන්, මර්වින්. මේ හතර දෙනාම පොලිසිය මතින් අත්අඩංගුවට ගන්නවා. පොලිසිය මගින් අත්අඩංගුවට ගත්ත මේ හතර දෙනා පිළිබඳව මේ මිනිමැරුම පිළිබඳව වෙන්න වෙලා තියෙන චෝදනා ඒ අවස්ථාවේදී මම මේක සම්බන්ධ ඉතා පැහැදිලිව ඔබට බහන් හිටියොත් එහෙම වහගන්න පුළුවන්. මේ මරණය සිදු වෙච්ච ගමන් එවකට කරුණා එහෙම නැත්නම් විනායක මූර්ති මුරලිදරන් උප නියෝජ්‍ය අමාත්‍යාධිපති කරුණා එයාගේ මාධ්‍ය ප්‍රකාශක ඉනිය භාරති කියලා තියෙනවා. මේක කරේ පිල්ලියන් ගෲප් එක තමයි කරේ කියලා. එතකොට පිල්ලියන්ගේ මාධ්‍ය ප්‍රකාශකේ අවස්ථාවේදී හොඳට අහගන්න අසාද් මවුලානා දැන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව channel 4 document එක අරහා මේ පිළිබඳව චෝදනා ලක් කරන මේ අසාද් මවුලානා ඒ අවස්ථාවේ ප්‍රෙස් මීට් එකක් තියලා කියනවා නෑ මේක කරේ කරුණා කියලා. දැන් එතකොට අසාද් මවුලානා මෙතන සම්බන්ධයි. ඊට පස්සේ දවස් කීපයකට පස්සේ මේ හතර දෙනාම ශ්‍රී ලංකා ආණ්ඩුවේ රජේ හමුදාවෙන් බුද්ධයන් සහරහා මේ හතර දෙනාම වෙඩි තියලා මරනවා. මේ හතර දෙනාම ඝාතනය කරනවා. ඒ කියන්නේ මේකට ඍජුවම සම්බන්ධයි කියලා අත්අඩංගුවට ගත්ත හතර දෙනාම පොලිසිය බාරේ නැත්තම් එවකට අත්අඩංගුවට ගත් පුද්ගලයන් හතර දෙනාම මිනිමරුමට ලක් කරනවා. ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක් කියලා දිනවා එයා පලා යාමට උත්සාහ කරද්දී ආව වෙඩි තියලා මැරුවා කියලා. තව එක්කෙනෙක් කියලා දිනවා එයා සයිනයිඩ් කාලා මැරුණා කියලා. තව දෙන්නෙක්ට කියලා දිනවා ත්‍රස්තවාදීන් සමග වෙඩි හුවමාරකදී මේගොල්ලන් ඝාතනයට ලක් වුණා කියලා. එතකොට මේ කවුද පොලිසියේ බාරේ මේ වර්ෂ ජූ ඩ්‍රෙජි කරුණා කියනවා පිල්ලියන් කරා කරුණාගේ මාධ්‍ය ලේකම් කියනවා පිල්ලියන් කරා කියලා පිල්ලියන්ගේ මාධ්‍ය ලේකම් කියනවා කරුණා කරා කියලා. එතකොට මෙන්න මේ හතර දෙනාම පොලිසියේ බාරේ ජීවිතක්ෂණපත් වෙනවා. ඔන්න බලන්න ට්‍රිපලි ප්ලටූන් එකේ සම්බන්ධය. ට්‍රිපලි ප්ලටූන් එකේ අවශ්‍යතාවයකට අනුව ට්‍රිපලි ප්ලටූන් එකේ කට්ටිය අවශ්‍ය කට්ටියව ඝාතනයට ලක් කරාම ට්‍රිපලි ප්ලටූන් එකේ ඉන්න සමහර සමාජික කප්පම් ලබා ගන්න දරුවෙක් අවුරුදු 6ක දරුවෙක් මේ පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කරපෙක හමුදාවෙන් උදව් කරන එක යටපත් ගන්න. මෙන්න මේ සම්බන්ධය හොඳට බලාගන්න. ඊට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වාගේ 2007 වර්ෂයේ සදීෂ් කුමාර් සඳිර රාස කියලා පුද්ගලෙක් ඝාතනයට පත් වෙනවා. මෙයා ඝාතනයට පත් වීම ගැන මං ගාව වැඩි තොරතුරු නැහැ. හැබැයි අන්නේ ඒ සදීෂ් කුමාර් සඳිර රාස කියන එක්කෙනාගේ දුව දියණිය අවුරුදු 8ක ළමයෙක්. ඒ අවුරුදු 8ක ළමයා 28/4/2009 ඒ කියන්නේ අප්‍රේල් මාසේ 28 වෙනිදා මඩකලපුවේ කෝට්ටේ මුනේ කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගත්ත මේ ළමයව පැහැරගෙන යනවා ධනුෂ්‍යා සදීෂ් කුමාර්. මේ ධනුෂ්‍යා සදීෂ් කුමාර් කියන ළමයා 8 වසරේ අවුරුදු 8යි 3 වසරේ ඉගෙන ගත්තේ. ඊට පස්සේ මේ ධනුෂ්‍යා සදීෂ් කුමාර් කියන ළමයා හම් වෙනවා මේ ලිඳක. මේ තියෙනවා මේකේ ඡායාරූප. පොලිසිය මහත්තුරුන් ගිහලා මේ ගැන හොයලා බලනවා. මේ දරුවාගේ අම්මලා තාත්තලා අඬනවා. එතකොට මේ පාළු ලිඳක මැයි මාසේ දෙවනිදා 2009 හම් වෙනවා. දැන් මේ ළමයා හම් වෙනවා මැයි මාසේ 2009. එතකොට දැන් මේ ළමයා අවුරුදු 8යි ග්‍රේඩ් 3 ඉගෙන ගන්න. මේ ළමයා පැහැරගෙන ගිහිල්ලා තියෙන්නේ රුපියල් මිලියන 30ක්. දැන් කාලෙත මිලියන 30ක් කියන්නේ ලොකුයි. 2009 මිලියන 30ක කප්පම් ඉල්ලලා තමයි පැහැරගෙන ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ පැහැරගිය පුද්ගලයා ඒගොල්ලන්ව අත්අඩංගුවට ගන්න කියලා මේ ළමයාගේ ඝාතනයට සම්බන්ධ කට්ටිය අත්අඩංගුවට ගන්න කියලා මඩ කලපුවේ ස්ටුඩන්ට්ස්ලා 25 දෙනෙක් දවස් 9ක් එක දිගට උද්ඝෝෂණ කරලා තියෙනවා. එක දිගට උද්ඝෝෂණ කරන් පස්සේ අත්අඩංගුවට අරන් තියෙනවා දෙන්නෙක්ව. ඒ දෙන්නගේ නම තමයි එක්කෙනෙක්ගේ නම කන්දසාමි සදීෂ් කුමාර්. තව එක්කෙනෙක්ගේ නම තමයි යාට සුනාමි හොරා කියලා කියනවලු TMVP කියන මේ පක්ෂය. එතකොට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් හිටියේ. ඒකේ දිව්‍ය සීලන් TMVP පක්ෂයේ බුද්ධිආංශ ප්‍රධානියා. දැන් මෙයාව ඇරස් කරන මේ දෙන්න වැඩ කරලා තියෙන කාගයටද කියලා බැලුවොත් එහෙම ආමි ඉන්ටලිජන්ස් එකේ එවකට හිටපු ලෙෆ්ටිනන්ට් කර්නල් නිජාම් මුතාලිබ්ගේ යටතේ තමයි මේ බුද්ධිආංශයේ මඩකලපුවේ හිටපු බුද්ධිආංශ ප්‍රධානිය හරි මොන හරි සමාජිකයා මේ නිජාම් මුතාලිබ්ගේ යටතේ තමයි ඒ අවස්ථාවේ මම මේ කියපු දෙන්නම දිව්‍ය සීලන් සහ කන්දසාමි රදීෂ් කුමාර් කියන දෙන්නම වැඩ කරලා තියෙන්නේ. එතකොට මොනවද වෙන්නේ මේ හතර දෙනාවම මේ ඇරස් කරපු දෙන්නයි අනිත් දෙන්නයි මඩකලපුවේදී හමුදාව විසින් ඒ ඊට මාස කිහිපයකට පස්සේ ඌරණි නැත්තම් කල්ලියන් කාඩ කියන ප්‍රදේශනේ වෙඩි තබා ඝාතනයට ලක් කරනවා. මෙන්න දෙවනි එක්සැම්පල් එක ට්‍රිපලි ප්ලටූන් එක රජයට අවශ්‍ය මර්ඩර් කරන නිසා රජයේ කොන්ත්‍රාක් කරන නිසා මේගොල්ලන් මංකොල්ල කණේ වලට ඉඩ දෙනවා. ඒක මේගොල්ලන් අහුවෙච්ච ගමන් රජයේ මැදිහත් වෙලා ඒගොල්ලන්ගේ මේ කොලේ වහන්න මෙන්න මේ මරණ සියල්ල හංගලා දෙනවා. දැන් මේ මම කියන්නේ මේ වගේ අපිට තව එක්සැම්පල්ස් කියලා නම් කියන්න පුළුවන්. මං හිතන්නේ හවස් වරුව වෙනකල් මට දෙන්න පුළුවන් මේක එක්සැම්පල්ස් මං ගාව තියෙන මේ කොළ ටිකයි මේ ටිකයි කියනවා නම් මේ ඊට අමතරව ඝාතනයේ ලක් කරපු කට්ටිය අද ගොඩක් අය කොළඹ හිතන්නේ මාධ්‍යවේදී කිව්වම ලසන්ත වික්‍රමතුංග ප්‍රදීප් එක්නලිගොඩ විතරයි මේ කණ්ඩායම විසින් ඝාතනය කරේ කියලා. අද මේ අසාද් මෞලානා කියන පුද්ගලයා මෙන්න මේකේ මම මීට පෙර කිව්වා අසාද් මේ අර ජූඩ් වර්සා රෙජීගේ ඝාතනයේදී පිල්ලයන්ගේ මාධ්‍ය ප්‍රකාශක හැට හිටපු අසාද් මෞලානා කියනවානේ මේක කරුණාකරේ කියලා. දැන් ඒ අසාද් මෞලානා මහපව් කියලා තියෙනවා ලසන්ත වික්‍රමතුංග ප්‍රදීප් එක්නලිගොඩ වගේ කට්ටියගේ පිළිබඳ තොරතුරු යආගව තියෙනවා. ඒ ඝාතනයේ පිළිබඳ තොරතුරු තියෙනවා කියලා. හැබැයි ඊට අමතරව දෙමළ මාධ්‍යවේදියෝ ඝාතනයේ ලක් වෙලා තියෙනවා. නඩේසන් කියලා මාධ්‍යවේදියෙක් ලක් වෙලා ඝාතනයේ ලක් වෙලා තියෙනවා. තම්බයිය කියලා ප්‍රොෆෙසර් කෙනෙක් ඝාතනයේ ලක් වෙලා මේ කිෂෝර් කියලා තව ස්පෝර්ට්ස් ඔෆිසර් කෙනෙක් ඉතාම දක්ෂෙක් මඩකලපේ ඝාතනයේ ලක් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ මේ ඝාතන සියල්ල මේ දෙකම එක හා පැරලල් යන දෙකක්. ඒක පිළිබඳ තව මම එක්සැම්පල්ස් දෙන්නම් ඉස්සරහට. මේ 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 විදිහට කරගෙන යනකොට මේකයි පාස්කු ප්‍රහාරයයි කොහොමද සම්බන්ධ කියලා සමහර අයට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ කොහොමද සම්බන්ධ? මම කියන්න හොඳ උදාහරණයක්. 2008 පළාත් සභා මැතිවරණයට පෙර, මේ 2019 ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණයට පෙර රට අස්ථාවර වෙලා රට තුල අස්ථාවර තත්ත්වයක් තුලින් රාජ්‍ය බලයට එන්න ගෝඨාභය රාජපක්ෂට පාස්කු ප්‍රහාරය අවශ්‍ය වුණා වගේ 2008 නැගෙනහිර පළාත් සභාවට පෙරත් පිල්ලයන්ට සහ එවකට හිටපු ඒ දිස්ත්‍රික්කයේ ඉන්න දේශපාලඥයන්ට රාජපක්ෂ ආණ්ඩුවක් පිහිටවීමට යම් ක්‍රමයක් අවශ්‍ය වුණා. මේක ටෙස්ටඩ් මඩකලපුවේ ටෙස්ට් කරපු එකක්, නැගෙනහිර පළාතේ ටෙස්ට් කරපු එකක් තමයි මුළු ලංකාවතුල දියත් කරේ. 2008 ශාන්තන් කියන පුද්ගලෙක් TMVP කියන මේ පක්ෂේ සාමාජිකයෙක් 2008 මහදවල් සපත්තු කඩයක් අස්සේ මුස්ලිම් කියලා පෙන්නන, මුස්ලිම්ද දන්නේ නැහැ මුස්ලිම් කියලා හඳුන්වන දෙන පුද්ගලයන් දෙදෙනෙක් විසින් මහදවල් වෙඩි තියලා ඝාතනය කරනවා. මේ මහදවල් වෙඩි තියලා ඝාතනය කරන මේ දෙදෙනම ඒකේ එක්කෙනෙක්ගේ නම හුසෙන්, අනිත් එක්කෙනාගේ නම මම කලින් කියපු පොලිස් ෆයිස්. මේ අර ඉමානියන් එන්ජංගල් කියන එක හදපු එක්කෙනා තමයි පොලිස් ෆයිස්. මම දැන් බ්‍රිතාන්‍යෙ ඉන්නවා කිපු. මෙන්න මේ පොලිස් ෆයිස් කියන එක්කෙනායි හුසෙන් කියන එක. මම හුසෙන් ගැන පස්සේ කියන්නම්. මේ පුද්ගලයන් දෙදෙනම තමයි මහදවල් මේ වෙඩි ප්‍රහාරයට සම්බන්ධ වුනේ.
Remember you have another 2 more minutes.
I will wind up. විනාඩි 18 ඉවරද?
Yeah.
එතකොට මේ 2008 මේ ශාන්තන් කියන පුද්ගලයාව මහදවල් ඝාතනය කිරීමෙන් පස්සේ සතියක් කළ ඇතුළත දෙමළ කණ්ඩායමක් ගිහිල්ලා කාතංකුඩි ඇතුළේ 13ක් මරනවා. මෙන්න මේකෙන් ඇති වුණා රට ඒ කාතංකුඩි නැගෙනහිර පළාතේ අස්ථාවර තත්ත්වයක් ඇති වුණා. යම් කණ්ඩායමක් කියනවා මුස්ලිම් අයට ඡන්දෙ දෙන්න ඕනේ, මුස්ලිම් අයගෙන් බේරෙන්න දෙමළෙක් කෙනෙක් ඡන්දෙ දෙන්න කියලා දෙමළ කණ්ඩායම කියනවා මුස්ලිම් අයට ඡන්දෙ දෙන්න තමයි බේරෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක් තුල තමයි මේ 2008 පළාත් සභා ඡන්දෙදී මේ ප්‍රහාරයේ මේ ඇටැක් එක සිද්ධ මේක ප්ලෑන් කරලා කරපු එකක්. මේ පොලිස් ෆයිස් කියන කෙනා ට්‍රිපල් ප්ලටුන් එක්ක සම්බන්ධ පුද්ගලෙක්. එතනින් පස්සේ මේ වෙනකොට මේ පාස්කු ප්‍රහාරය පිටිබඳ කතා එළියට ආවන් පස්සේ, කතා බහ එළියට ආවන් පස්සේ අපිට විශාල තොරතුරු රාශියක් ආවා. මේ පිල්ලයන් කියන පුද්ගලයාව හිරේ ඉඳලා එයා නිදහස් කරන්න හේතුනේ මොකද? එයා හිරේ ඉඳන් DCC චෙයාර්මන් තනතුරගෙන එයා ආවා දිස්ත්‍රික් සම්බන්ධන කමිටු රැස්වීම වලට. මේ අපපතත් හිරේ ඉන්න ගමන් ඇයි බය වුනේ? පිල්ලයන් කට ඇරියොත් එහෙම ඔක්කොම ලැටම ප්‍රශ්නයක් වෙයි කියලා බය වුණා. ඒකයි ආව නිදහස් කරන්න සිදුනේ. ඉතින් ඒ පිළිබඳ 2018 දී අර වවුනදීව වල පොලිසියේ දෙන්නේ ඝාතනය කරපු එක පිළිබඳව රිපෝට් එක ඉන්ටෙලිජන්ස් හරියට ලියපු රිපෝට් එක පිළිබඳව ඉන්ටෙලිජන්ස් ඔෆිසර් කෙනෙක් මාව එල හම්බුණා. එයා කිව්වා අපි මේක කිව්වා, හැබැයි අපේ ඉන්ටෙලිජන්ස් රිපෝට් එක අයින් කරා. 2019 තාලම් කුඩා වල ඒ සහරාන්ගේ ප්‍රහාරයට කලින් සිදු වෙච්ච ප්‍රහාරය ගැන අපි කිව්වා. ඒ ඉන්ටෙලිජන්ස් රිපෝට් එක වසන් කරා. ඊට පස්සේ දැන් මේ වෙනකොට මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ආවන් පස්සේ බංගා තියෙනවා. මම මේ දැන් 2008 මේ ශාන්තන් කියන පුද්ගලයාව මඩකලපුවේ ඝාතනයට ලක් කරපු හුසෙයින් කියන පුද්ගලයාගේ දැන් නම රවේන්ද්‍රන් කුගන්. මෙන්න තියෙනවා එයාගේ ඩෙන්ටි කාඩ් නම්බරය. දැන් එයා හුසෙයින් කියලා හිටපු එක්කෙනා දැන් අද රවේන්ද්‍රන් කුගන්. මේ රවේන්ද්‍රන් කුගන්ගේ ඩෙන්ටි කාඩ් නම්බරය තියෙනවා. එයා දැනට හුසෙයින් හැටියට ඉන්නවද රවේන්ද්‍රන් කුගන් හැටියට? දැන් එයා මඩකලපුවේ ඉන්නවා. මෙන්න මේ කට්ටිය කැමති වෙලා හිටියා එළියට ඇවිල්ලා තොරතුරු දෙන්න මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් තිබ්බොත්. හැබැයි මේ වෙනකොට ඒගොල්ලන් ඔක්කොම යටපත් කරලා තියෙන්නේ. මේකේ පිල්ලයන්ගේ මර්ඩර් එක, ඒ කියන්නේ ජෝසප් පෙරාසිංහම 2005 මරපු මර්ඩර්කට සම්බන්ධ යත්ක ඇරස් කරපු ගජන් මාමා කියන පුද්ගලයා පෞගිය මාස 6කට කලින් ඉතාමත්ම එක පාර්ට් එක මැරිලා ගියා.
පපුව අමාරුවක් හැදලා මැරුණා කියලා කියන්නේ හැබැයි ඒකට පෝස්ට් මෝටම් එකක්වත් කරන්න ඉඩ දෙන්නේ නැතුව එයාගේ බොඩි එක ක්‍රිමේට් කරා එයාගේ බොඩි එක පිච්චුවා ඉතින් ඒක නිසා අද අද මේ 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 මම ජනාධිපතිවරුමාගෙන් ඉල්ලන්නේ මෙන්න මේ මන්ත්‍රීවරයෙක්ව බේරන්න මෙතුමාට ඡන්ද 50000යි තියෙන්නේ ඔබතුමාගේ නමත් කැත කරන්න එපා මෙතුමාව අර්ථලංගුවට අරගෙන මෙතුමාගෙන් ප්‍රශ්න කරන්න ප්‍රශ්න කරොත් එහෙම මේ මේ සභාව තුළ අපි දවස් 3ක් කාල නාස්ති ගන්න ඕනේ නැහැ මේ එක පුද්ගලයෙක් අත්තරංගුවට අරන් ප්‍රශ්න කරොත් එහෙම ඔක්කොම ඇත්ත ගහ ගන්න පුළුවන් 2005 සිට මේව සම්බන්ධයි මේ සම්බන්ධතාව ඔක්කොම හොයන්න පුළුවන් හැබැයි අද වෙනතුරු මේගොල්ලන් මේ තමන්ගේ මේ මේ තමන්ගේ ඇත්ත මේ ඇත්ත වසන් කරන්න ජනාධිපතිතුමා ජනාධිපතිවරණයක් ගැන බය වෙන්න එපා මේ මේමයි මේගොල්ලන් ගාව තියෙන ඡන්ද 50000යි තියෙන්නේ ඒකත් ගියපාර ඡන්ද 50000 තිබ්බේ මේ පාර 20000ට අඩු වෙලා ඇති ඒක නිසා ඔබතුමාටත් මේ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයකට කාර්යාලතුමා
ඉල්ලනවා
අවසන් කරනවා කාර්යාලතුමා ඉල්ලනවා අපි දිගින් දිගටම ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි කියලා කිව්වේ මොකද මෙන්න මේ වගේ තොරතුරු සපයන කණ්ඩායම් බය කරනවා තොරතුරු සපයන්න දෙන්නේ නැහැ. එතකොට අද වෙනතුරු තොරතුරු දෙන්න ඉන්න කට්ටිය තව තවත් හැංගෙනවා. ඒක නිසා වහාම ජනාධිපතිතුමා මේ අවස්ථාවේදී මේ එක පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තොත් මේ 2005 සිට තිබ්බ ඔක්කොම දේවල් පිළිබඳව අපිට සත්‍ය හොයාගන්න පුළුවන්. ඒක නිසා මේ මේ තව තව විවාදයක් ඉන්න කලින් මේ පිළිබඳව නැවත වාරයක් උද්ඝෝෂණය ඉන්න කලින් ඔබතුමාටත් මේක ඔබතුමා ඇත්ත වසන් කරනවා කියන චෝදනාවෙන් ඔබතුමා බේරෙනවා නම් මෙන්න මේ එක පුද්ගලයෙක්ව අත්අඩංගුවට අරන් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න කියලා මගේ කතාව වසන් කරන බොහොම ස්තුතියි.
Thank you.